ගරු නිමල් සිරිපාල සිල්ල මැතිතුමාට විනාඩි 14ක කාලයක් තියෙනවා.
මුල් ආසනාරූඪ සභාපතිතුමනි, අද දින විපක්ෂයේ මගේ ඉන්න අපේ අමාත්‍ය කේරිය රමුක්කැල්ල මැතිතුමාට එරෙහිව ගෙනෙන ලද විශ්වාස භංග යෝජනාවේදී වචන ස්වල්පයක් කතා කිරීම ලැබීම ගැන මම සතුටු වෙනවා. විපක්ෂ නායකතුමා එතුමාට සුපුරුදු ශෛලියෙන් කතා කරලා මේ රටේ ජනතාවට චිත්‍රයක් මවා පෙන්වුවා. මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ආරක්ෂා කරගන්න ඕන කියලා. අපි එතුමාට මීට අවුරුද්දකට පෙර අවස්ථාවක් දුන්නා. මේ රටේ අගමැති වෙලා ඊට පස්සේ ජනාධිපතිත් වෙලා මේ බරපතල වගකීම අරගෙන ක්‍රියාත්මක කරන්න කියලා. ඒක කරන්නේ නැතුව එයින් පැනලා ගිහිල්ලා අද සුරංගනා කතා ජනතාවට කියනවා. ඒ නිසා මේ රටේ ජනතාව ඔය විපක්ෂයේ සුරංගනා කතාවලට කවදාවත් රැවටෙන්නේ නැති බවත්, මහජන අධිකරණය නිසි අවස්ථාවේදී ඒ පිළිබඳව පිළිතුරු දෙන බවත් මං කියන්න කැමති මුලින්ම. ඊළඟට ගරු විශේෂයෙන්ම දැන් මේ විශ්වාස භංග යෝජනාවෙන් කොද කියන්නේ, ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ භාවිතයෙන් හේතු වෙන මරණ හානතුරු පිළිබඳව විද්වතුන්ගේ මතය වන හින්ද මොන විද්වතාද මේක කියලා තියෙන්නේ? විද්වතුන්ගේ මතය මං ඔබතුමාට කියලා දෙන්නම්. මම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජර්නල් BMG Safety and Quality එහෙදි සඳහන් වෙනවා, More than 237 million medication errors are made every year in England. The avoidable consequences of which cost NHS upwards of pounds 98 million and more than 1,700 lives every year, indicate National Estimate published online in the journal BMG Quality and Safety. මෙන්න විද්වත් මතය. මෙන්න විද්වත් මතය. විද්වත් මතයදී කියන්නේ එංගලන්තයේ මෙවැනි දේවල් වෙනවා, 1700ක් ජීවිත අවුරුද්දකට නැති වෙනවා, ඒවා අවොයිඩ් කරන්න බෑ. අනේ ඔකේ වෙලාව දෙන්න මගේ. ඔබතුමායි කතා වෙන්නේ නැති කාලේ. ඒක නෙවෙයි. හරි. අනිත් එක, substandard medicines are a significant problem in the UK with tenfold increase in the incident reported over 10 years. The World Health Organization defines substandard medical products as those which are authorized but fail to meet their quality. Which are authorized but fail to meet their quality. Standards or specifications and defines falsified medicine products as those that are deliberately fraudulently misrepresented their identity, composition or source. Data from UK and Canada, alongside recent events in both Pakistan and in USA, and even in one or more instance in Sri Lanka, suggests that substandard medicines are significant problems that are not restricted to pharmaceutical products from middle-income countries or companies specializing in the manufacture of generic medicines. The data from Canada and UK shows that all companies are associated with substandard medicines. So no medicine can be 100% safe. Even paracetamol. This is what WHO says. No MNRA in the world can prevent substandard drugs getting at 100%. මෙන්න විද්වත් මතය ගරු සභාපතිතුමනි. මේ විද්වත් මතය අටපත් කරලා පටු දේශපාලන ස්ලෝගන්ස් වලින් ජනතාව නොමග යවන්න හදන්නේ. හරිනි ප්‍රනාන්දු හරිනි අමරසූරිය මැතිණිය කිව්වා ආර්ථික අවපාතයක් තිබුණා, සෞඛ්‍ය පද්ධතියට හානි වුණා. ඉතින් මේක තමයි යථාර්ථය. මේ රටේ ඇති වුණු ආර්ථික අවපාතය, ආර්ථික ප්‍රශ්නය, මේක උඩ යම් යම් මූලිමය ප්‍රශ්න සානිකුත් ප්‍රශ්න රාශියක් ඇති වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ විට මේ ඖෂධ මිලදී ගැනීම ජනාධිය පිළිබඳව ප්‍රශ්න රාශියක් ඇති වුණා. නමුත් විපක්ෂය මොකද කරේ? මේ ඔක්කොම ලඟු කරන්න යනවා ඇමතිවරයට. ඒක කරන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. ගරු සභාපතිතුමනි, මේ විදිහට ඔවුන්ට දේශපාලන ස්ලෝගන් එකක් සටන් පාටයක් අවශ්‍යයි. එයා හිතනවා සෞඛ්‍ය පද්ධතිය විනාශ වෙලා ගියක් කමක් නෑ, රට වකබෑ වෙලා ගියක් කමක් නෑ, කොහොම හරි මේකෙන් අපි දේශපාලන වාසියක් අරගෙන ජනතාව බය කරන්න ඕන. ඒ ජනතාව බය කිරීමේ ප්‍රතිඵලය මොකද්ද? ජනතාව වැක්සින් ගන්න නැති වෙනවා. මේ වගේම දෙයක් මම සෞඛ්‍ය ඇමතිවරයා ඉන්න කාලෙදි කළා. විපක්ෂය රුබෙල්ලා එන්නත ගෙනාව ලංකාවට, ගෙනලා ලක්ෂ 8ක රුබෙල්ලා එන්නත ගැහුවා. එක්කෙනෙක් මිය ගියා. විශාල ප්‍රචාරයක් ගෙන ගියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මොකද වුනේ? රුබෙල්ලා එන්නත ලබා ගැනීමට හුඟක් අය මැලි වුණා සභාපතිතුමනි. ඒකයි අපි කියන්නේ සෞඛ්‍ය වැනි මේ සංවේදී ක්ෂේත්‍රයන් තුල මේවා ගැන කතා කරනකොට මීට වඩා විද්‍යාත්මකව හා රට ගැන කල්පනා කරලා කතා කිරීම අත්‍යවශ්‍යයි. ඔය කියන තරම් රටට ආදරේ නම් දැන් අද අවශ්‍ය වෙලා තියෙන්නේ මොනා කරලා හරි මේ රටේ බලය ගන්න ඕන. මේ බලය ගන්නට නම් බොරු කියන්නට ඕන, විද්වත් මතය කියලා බොරු මත ප්‍රකාශ කරන්නට ඕන. ඒ නිසා සභාපතිතුමනි, මේ එන්නේ මාර්කේ මේ වගේ යම් යම් අඩුපාඩුකම් තියෙනවා. මමත් කිව්වා අඩුපාඩුකම් තියෙනවා. මේවා නිලධාරීන් විසින් ඔවුන්ගේ ඒකාධිකාරයන් හදාගෙන ඉන්නවා. ඒ ඒකාධිකාරයන් හදාගෙන ඉන්න අය සමහර ෆයිල් අවුරුදු දෙක තුනක් එක තියාගෙන ඉන්නවා, වැඩ කරන්නේ නැහැ. ඒ තත්ත්වය අපි වෙනස් කරන්නට ඕන. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එකතු වෙලා අපේ ඇමතිතුමා විශාල වැඩ කොටසක් දැන් කරගෙන ගියා. මේ නිර්මාණයක යථා තත්ත්වයට ගැනීම සඳහා ඉතාම ප්‍රායෝගික වැඩපිළිවෙකට අවතීර්ණ වෙලා තියෙනවා. ඒ පමණක් නෙවෙයි, දැන් අපේ විපක්ෂ නායකතුමා කියනවා අද හුඟක් මේ වෘත්තිකයන්ගේ හිගයක් තියෙනවලු. එතුමා බොහොම ඉංග්‍රීසියෙන් කතා කරන්න දක්ෂයි, ඉංග්‍රීසි පොතපත කියවන්න දක්ෂයි. මං එතුමාට කියනවා මේ පිළිබඳ ලෝකයේ තත්ත්වයක් පොඩ්ඩක්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජර්නල්ස් ටිකක් කියමත් පොඩ්ඩක් කියවන්න කියලා. අද ගත්තොත් එහෙම according to WHO the number of healthcare workers worldwide will fall short by 12.9 million in 2035. An aging workforce, failing members in people entering the profession, early retirement, inadequate training, and increasing demands from growing and aging population are some of the reasons attributed to the global shortage of healthcare workers. Methana analyze kala pennana sabapettumani ai me healthcare workers amulu lokey madu vela thiyeni. For example, United Kingdom, UK is facing one of the most severe healthcare worker shortage. The NHS, National Health Service, the statutory body responsible for public health service in the country, revealed that the first half of 2019-20, 43,000 nursing posts are unfilled. Engalante nurses ta 43,000 ka tiyena post fill karanna ba. Ape vipaksha nayaka tuma kiyenawa අපේ මේ 100 ගානද 200 ගානද අඩුවිලු. හා ඉතින් බලන්න එහෙමනම් අපි කොච්චරද ඊට වැඩිය. This is a world scenario. මේක ලෝකයේ ගෝලීය ප්‍රවණතාවයක්. ගෝලීය ප්‍රවණතාවය ගැන දන්නේ නැතුව ඒවා තමන්ගේ දේශපාලන වාසියට ශ්‍රී ලාංකික ප්‍රවණතාවයක් බවට පත් කරගන්න එපා කියලා මම විපක්ෂ නායකතුමාට කියන්න කැමතියි. ඒ වගේම not in just nurses, the king's fund reveals that NHS faces an overall shortage of healthcare workers across the stream by massive 100,000. Menabanda, New Zealand, the land down under, New Zealand is known for providing some of the best working conditions in the world. With a small population, New Zealand is always on the look out for highly skilled healthcare workers from overseas. And country needs 25,000 more health, more nurses at the moment. Republic of Ireland, Norway. ඒ ප්‍රශ්නේ හිමෝ තියෙනවා. කැනඩාවෙත් ඒ ප්‍රශ්නේ තියෙනවා. ඩෙන්මාර්ක් වලත් තියෙනවා. ඕස්ට්‍රේලියාවෙත් තියෙනවා. UAE මේ සෑම රටකම ගරු සභාපතිතුමනි මේ වෘත්තිකයන්ගේ අඩුපාඩුව විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගේ අඩුපාඩුව සෑම රටකම තියෙනවා. ඒ නිසා මේ අඩුපාඩු තියෙන රටවල් වලට උවක් අය යනවා. ඒක තුන්වෙනි ලෝකයේ රටක් වශයෙන් දියුණුවෙන් පවතින රටක් වශයෙන් අපට නවත්තන්න පුළුවන් කමක් නැහැ. දැන් කොහොමද අපි නවත්තන්නේ? අපිට පුළුවන් ද පාස්පෝර්ට් තහනම් කරන්න? අපේ තියෙන මූලික අයිතිවාසිකම් අනුව පුළුවන් ද කෙනෙකු පිටරට යන්න එක තහනම් කරන්න? දැන් ඒ නිසා ගරු සභාපතිතුමනි මේ ගෝලීය තත්ත්වය අපි තීරුම් ගන්න ඕනේ. විශේෂයෙන්ම දැන් ඔස්ට්‍රේලියාවේ පවා කල්පනා කරනවා, දැන් අපේ හිටියර AMPs කියලා, ඇපොතිකරිස්ලා කියලා, රිජිස්ටර්ඩ් මෙඩිකල් ප්‍රැක්ටිෂනර්ස්ලා කියලා. මම සෞඛ්‍ය ඇමති වෙලා ඉන්න කාලේ මෙයාගේ විශාල සේවයක් වුණා. ගම් පලාත්වල ඔක්කොම ඩිස්පෙන්සරි මේවා ඔක්කොම කටයුතු කරේ ඒ ඒගොල්ලු. නමුත් අපිට අපිට සෞඛ්‍ය අර වෘත්තිය සමිති අපිට ඉඩ දුන්නේ නෑ මේව අලුතෙන් බඳවා ගන්න. ඔන්න දැන් ඒගොල්ලු හිටියා නම් ඒගොල්ලන්ට පිටරට යන්න බෑ. ඒගොල්ලෝ මේ රටේ ඉන්නවා.
ඔබතුමන් තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
ඉතින් මේ විදිහට වෘත්තිය සමිතිත් මෙහාට වගේ කියන්න ඕනේ. අද හරි ඇමතුමනි තීන්දුවක් අරගෙන 1000ක් 2000ක් අවුරුදු දෙකයි යන්නේ මේ අය පුහුණු කරන්න. AMP සතියක් අරගෙන ඔක්කොම දාන්න පෙරිෆරි හොස්පිටල්ස් වලට, CDs වලට, වතුකරයට මේ තැන් වලට දාන්න ඕනේ. එහෙම අපි යම් ආකාරයක අලුත් වැඩපිළිවෙලක් මේ වෘත්තිකයන් පිළිබඳව අපි හදාගත්ත උවමනයි. දැන් දොස්තරලා විතරක් නෙවෙයි, දැන් අපේ ගුවන් නියමුවෝ යනවා, මේ හැම ක්ෂේත්‍රයකම යනවා, වැඩි පඩි හොයාගෙන යනවා. ඉතින් ඒක ගෝලීය ප්‍රවණතාවයක්. ඒක ඒ නිසා ඒකට ඇමතිතුමාට දොස් කියලා හරි ආණ්ඩුවට දොස් කියලා හරි හරියන්නේ නැහැ. ඒ සඳහා අලුත් ක්‍රමවේදයන් අපි සකස් කරගත යුතුයි. ඒ නිසා මේ විශ්වාසභංග යෝජනාව මේ රජයට ඇමතිතුමාට ද්වේෂ සාගතව පදනම් විරහිතව වෘත්තීමය සාක්ෂියක් නොමැතිව ගෙනෙන ලද චෝදනාවක්. ඒ නිසා ඒ චෝදනාව අප ප්‍රතික්ෂේප කර යුතුයි කියලා යෝජනා කරමින් මගේ කතාව අවසන් කර බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු චන්දිම වීරක්කොඩි මැතිතුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, හිටපු සෞඛ්‍ය ඇමතිවරයෙක් වෙච්ච අපේ නිමල් සිරිපාද සිල්වා ඇමතිතුමාගේ කතාවට පස්සේ කතා කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. හැබැයි මේ රටේ පාරෙන් එළියට බැස්සම සමහර වෙලාවට පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. එයාට රම් රෝග තත්ත්වයක් ඇති වුණොතින් එයාට සිංගප්පූරුවට මොන්ටෙල් දෙබස් රෝහලට යන්න පුළුවන්කම තියෙන නිසා. හැබැයි ගමට ගියහම අද බෙහෙත් නැහැ. තුන් වේල බොන්න තියෙන බෙහෙත් එක බී ගන්න බැරුව දෙවේල බීලා මරණයට පත් වෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒවා බෙහෙත් බීලා මරුණා කියලා සටහන් වෙන්නේ නැහැ. මිනිස්සු අසරණ වෙලා තියෙනවා. රජයේ රෝහලේ CT ස්කෑන් එක කැඩිලා, රජයේ රෝහලේ මේ ඔපරේෂන් එක කරන්න අවශ්‍ය කරන පහසුකම් නැහැ. රජයේ රෝහලක බෙහෙත් නැහැ. ග්‍රාමීය රෝහල් ගැන කතා කරනවා. ඊමම බද්දගම රෝහලට කතා කරාම බෙහෙත් කිසිවක් නැහැ. මම ඊමදුව රෝහලට කතා කරාම ලයිස්තුවක් එවනවා, මෙන්න මේ සියල්ල නැහැ. ගමට ගියා මෙහෙමයි. ඉතින් එහෙම තත්ත්වයක් මේ රටේ තියෙද්දි රටේ හැම දෙනාම මේ රජය පිළිබඳව අපි කනගාටු වෙනවා. ඇමතිතුමාට අත්වෙලා තියෙන තත්ත්වය මේ වගේ මොහොතක මේ වගකීම බාර අරගෙන අමාත්‍යංශය ඇමතුමා පිළිබඳව සමස්ත ජනතාව තුළ විශ්වාසය භංග වෙලා තියෙනවා. අපි අහන් හිටියා විවිධ රජයේ ඇමතිවරු මන්ත්‍රීවරු එයයි කියනවා වැරදි තියෙනවා නමුත් අපි ඇමතිතුමා වැටෙන්න දෙන්නේ නැහැ. ඇමතිතුමා අපේ මිත්‍රයෙක් තමයි. නමුත් මෙතන අවශ්‍යතාවය ඇමතිතුමාගේ ඇමතිකම බාර ගන්න බේර ගන්න එකද රටේ මිනිස්සුන්ගේ ජීවිත හානි වළක්වන එකද කියන එක තේරුම් ගන්න මහජන නියෝජිතව හැටියට අපට හෘද සාක්ෂියක් තියෙන්න ඕන. අද මේ වෙනකොටත් අත්‍යවශ්‍ය ඖෂධ 120ක් නැහැ. අනිකුත් ඖෂධත් එක්ක 320ක් නැහැ. මේ ඖෂධ ගේනකොට ක්‍රියා කළ යුතු ක්‍රියා පටිපාටිය අනුගමනය කළා නැහැ. ඔබට මතකයි කොවිඩ් වසංගතය ආපු වෙලාවේ ඔබතුමා අනිමේදා ඇමති නමුත් මේ රජය බංගලාදේශය ඩොලර් 5ට ගත්ත කොවිඩ් එන්නත ගෙනාවේ ඩොලර් 15ට රුපියල් බිලියන 67ක් ගෙව්වා. වාර්තාත් නැහැ කවුරු ගෙනාවද කාට ගෙව්වද කිසිම වාර්තා කියපු විදිය ගැන ගෙනාවු විදිය ගැන කිසිම වාර්තාවක් නැහැ. සෞඛ්‍ය අමාත්‍යංශයේ හැමතුමා එකඟ වෙනවා ඇති. මේ කොවිඩ් එන්නත් ගෙනල්ලා ඒවා ගැහුවද? දැන් ගිහිල්ලා මං මෙඩිකල් සප්ලයිස් ඩිවිෂන් එකේ ගබඩාවෙන් චෙක් කරන්න කියලා මම කියනවා. දරු හැමතුමනි පාවිච්චි නොකරපු කොවිඩ් එන්නත් කොපමණ ප්‍රමාණයක් ගබඩාවල තියනවද? කාගේ සල්ලිද මේ? එහෙම තියෙද්දි අත්‍යවශ්‍ය ඖෂධ 120ක් මේ රටේ ඖෂධ 320ක් මේ රටේ මේ මොහොතෙත් නැහැ. මේ අපරාධ කරේ එතකොට නිසි කලමනාකරණයක් නැතුව සෞඛ්‍ය අමාත්‍යංශයයි මෙඩිකල් සප්ලයි එකයි NMR එකයි ඖෂධ සංස්ථාවයි මේ ආයතන පිළිබඳ මනා සම්බන්ධතාවයක් නැතුව හිතන විදිහට වැඩ කළා. කවුද මේකට වග කියන්න ඕනේ? බෙහෙත් ගෙනාවා රෙජිස්ට්‍රේෂන් එක වේව් කළා. රෙජිස්ට්‍රේෂන් එක නැතුව හදිසි අවස්ථාවකදී විශේෂ අවස්ථාවකදී රටේ ව්‍යසනයක් ඇති වෙච්ච අවස්ථාවල බෙහෙත් ගේන්න අවස්ථාවක් තියෙනවා මේ පනතට අනුව. නමුත් කිසිදු ආකාරයක හොයවිල්ලක් බැල්ලක් නැතුව හිතෙන උදවියට ඒවා අවස්ථාව දීලා අපි කියන්නේ මෙන්න මේමයි වැරදි. එන්නේ මාර්ගයේ පත් කළ යුතු නියෝජිතයන් ෆාමකොලොජිස්ට්ලා පත් කරන්නේ නැතුව අපේ ගමේ මේ රටේ පිළිගත්ත වෛද්‍යවරයෙක් වෙන ડોક્ટર ආනන්ද විජේවික්‍රම වැනි උදවිය පැත්තකට කළා දාලා කීප දෙනෙක් විතරක් පත් කළා. සංයුතියවත් පත් කළ යුතු අධ්‍යක්ෂක මණ්ඩලයවත් පත් කරන්නේ නැතුව එන්නේ මාර්ගෙන් රෙජිස්ට්‍රේෂන් එක නැතුව බෙහෙත් ගෙන්න ඉඩ දුන්නා. ඒ ගෙනාවු බෙහෙත් තමයි බොහොමයක් දුරට අසාත්මිකතාවලට බොහොමයක් දුරට මේ ප්‍රශ්නවලට මැදිහත් වෙච්ච බෙහෙත්.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි 2ක කාලයක් තියෙනවා.
මේ බොරුනේ මේ ගරු මන්ත්‍රීතුමා. මෙන්න මම කියනවා මේ තියෙන්නේ ඒ රෙජිස්ට්‍රේෂන් එක වේව් කරලා ගෙනාපු බෙහෙත් වර්ග තමයි මේ ප්‍රශ්න වලට මැදිහත් වෙලා තින්නේ ගෙනලා තිනෙත් එකම. දැන් මේ Divine Laboratories Private Limited මම වෙලා නැති හින්දා එකක් කියන්නම්. Local Agent is Slim. Bhuvi Vakin. I don't know whether I pronounced it right. Quality failed, then doubt mean quality failed. Now there are incidents of adverse reactions in different hospitals for clindamycin injection. මේකත් LRH එකේ ගම්පොල සහ ඇඹිලි පිටියේ පාස රෝහල් වල ප්‍රශ්න ඇති කරපු දේවල්. මේ ගොඩක් ලයිස්තුවක් තියෙනවා. මං කිය මේ එක එක්කෙනෙක් ගෙනාපුවා. මේ කීප දෙනාටම මේවා දීලා තින්නේ. මේ වේවර එක දීලා තින්නේ කීප දෙනාටයි. ඉතින් මොන පදනමක් මත ඔබතුමාට යම් බලපෑමක් නැති. කෙසේ හෝ ඒ වේවර එක දීලා ගෙනාපු බෙහෙත් වලින් මේ රටේ ජීවිත ගණනාවක් බිලිගෙන තිනවා. ඒ ජීවිත ගණනාවක් බිලිගෙන මෙහෙම තියෙද්දි අපේ ජේෂ්ඨ ඇමතිතුමා නිමල් සිරිපාල ඇමතිතුමා සෞඛ්‍ය ඇමතිවරයා හැටියට හොඳ කාර්යභාරයක් එදා කරා අපි ඒක පිළිගන්නවා. මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමත් හොඳ කාර්යභාරයක් කරා අපි පිළිගන්නවා. එතුමා කියනවා මේ ලෝකේ තත්ත්වය එමයිලු. ලෝකේ තියනවලු සබ් ස්ටෑන්ඩඩ් බෙහෙත්. ලෝකේ සබ් ස්ටෑන්ඩඩ් බෙහෙත් තියනවා කියන එක අපි කිව්වා. ඒක නැතයි කියලා කිව්වෙත් මේ අමාත්‍යංශයමයි. සබ් ස්ටෑන්ඩඩ් ඒවා නැතයි කිව්වේ. හැබැයි සබ් ස්ටෑන්ඩඩ් බෙහෙත් මෙතෙක් මේ රටට ආවේ නැහැ. ඒ හින්දා තමයි නං අර එතුමාගේ කාලෙත් මැරෙන්න එපයි මේ විදියට. සබ් ස්ටෑන්ඩඩ් බෙහෙත් ආවේ නැහැ. ඉඳලා හිටලා ඉන්සිඩන්ට් එකක් දෙකක් නොතිබුණා නෙමෙයි. හැබැයි මේ විදියට මැරුණේ මේ විදියට අසාත්මිකතාවය තුනේ මේ කාලේ 113ක් අද වෙනකොට මැරිලා ඩිරෙක්ට්. එහෙම නැතුව මැරිච්ච අපි දන්න තරම් මම මේ ළඟදී මලගෙදරක ගියා අහිංසක මිනිස්සෙක් මැරිලා මැරෙනකොට පළු දාලා මැරුණලු. ඉතින් මගේ වෛද්‍යවරයෙක් උත්තාලුවෙක් ගියා අසත්මිකතාවයක් බෙහෙත් වලින් ඇති වෙච්ච හින්දා මැරිලා කියන එක තමයි යාගේ
කාලේ අවසාන කර මන්තේ.
මට විනාඩියක් දෙන්න. දැන් මේ ඉතුරු කැලලටත් කියන්න එපයි.
කාලේ අවසාන.
තව කතාවක් කිව්වනේ. අපේ එතුමා කිව්වා මේ වෛද්‍යවරු ලෝකෙ හැමතැනම හිගයිලු. ලෝකෙ හැමතැනම හිග හින්දා තමයි අපි මේ රට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ SDD ගෝල්ස් වලින් ඉහළම තත්වයක තිබිච්ච රටක් හැටියට මේ දීර්ඝ කාලයක් ගෙනාවේ. ඇක්සෙසිබිලිටි ටු හෙල්ත් අපේ රටේ ඉහළම මට්ටමක තිබුණා. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? අද ඒ වේකන්සි තියෙන ඉඳම තමයි එංගලන්තයේ දැන් එතුමා මේ මං හිතන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දුන්නා අපේ හෙද නිලධාරීන්ට. අන්න 49,000ක් වේකන්සි තියෙනවා යන්න වෛද්‍යවරුන්ට යන්න. ඉතින් වෛද්‍යවරු වැටවල් දාලා නීති දාලා කූඩු කරලා නවත්තන්න බෑ. එයාගේ ප්‍රශ්න දැන් ඔබතුමාට මම කියනවා දැන් විනාඩියක් මේකත් ඔබතුමා එක හොයලා බලන්න. කොරියාවේ නිර්වින්දන වෛද්‍යවරුන්ගේ සම්මේලනයට අපේ නිර්වින්දන වෛද්‍ය සංගමේ වෛද්‍යතුමියකට ආරාධනා ලැබුණා කොන්ෆරන්ස් එකට යන්න. එතුමියට අද වෙනකන් වීසා එක ගන්න විදියක් නැතුව ඉන්නව. කවුරුත් ඒකට උදව් කරන්නේ නැහැ. එතුමිය යන්නේ කොරියාවේ නවතින්න නෙමෙයි. එතුමිය කොරියාවේ ගිහිල්ලා ඒ අත්දැකීම් අරගෙන ඇවිල්ලා ලංකාවේ ඉන්න හදන එක්කෙනෙක්. ඒ වගේම වෛද්‍යවරයෙක්ට තමන්ගේ දරුවා දාගන්න බෑ.
තම දා කාලය අවසන් කරමු මන්තුමා කතාව අවසන්. විනාඩි දෙකක් වැඩිපුර
ප්‍රතම විනාඩි තප්පර භාගයක්ද? තප්පර භාගයක්ද? මම දන්න මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරයෙක් සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයට ළමයා තේරිලා ගන්නේ නැහැ එහාට මෙහාට කරකවනවා. එතුමා ගිහිල්ලා ලෙඩු දාලා අධ්‍යාපන අමාත්‍යාංශය ගාව. ඉතින් මේ වගේ දේවලට බැඳියත් වෙන්න එයාට ලබා දෙන්න පුළුවන් සහන ලබා දෙන්න ඒ තුලින් අපි විශ්වාස කරනවා මේ ප්‍රශ්නෙට විසඳුමක්. ගාල්ලට කාඩියොලොජිස් කෙනෙකුත් දෙන්න. ඔබතුමා දන්නවා ගාල්ලේ නැවතිලා තියෙන්නේ. අපේ ගාල්ලේ ලීනියර් ඇක්සලරේටර් එක වැඩ කරන්නේ නැහැ. CT ස්කෑන් එකක් වැඩ කරන්නේ නැති මට්ටමට ඇවිල්ලා ඔබතුමාට අපි කිව්වා
කාලය අවසන් කරමු
මන්තුමා. උදව් කරන්න උත්සාහ ගත්තා. නමුත් ඔබතුමාටත් කරගන්න බැරි වෙච්ච හින්දා ඉතින් අපිට කරන්න වෙලා තියෙන්නේ ඔබතුමා මේ වැඩේ බාර දීලා වෙන දෙයක් බාරගෙන හරි මේ වැඩෙන් අපිත් එක්ක විපක්ෂයට එකතු වෙන්න කියන එක.
ප්‍රොමිසිතේ ගරු මధుර විතානගේ මැතිතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
ගරු මුලසරණ මන්තුමනි බොහොම ස්තුතියි. විශේෂයෙන්ම කියන්න අර රංජන් රාමනායක මහත්තයෙක් ඔය කාලේ ඔක්කොම යාළුව මල්ලි කියලා. දැන් මේ ඔක්කොම නෑයෝ මල්ලි. පස්සේ ඔය මේ මොකද මේ කොම්පැනි වල ප්‍රශ්නය මේ විශේෂයෙන්ම මේ 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 මෙතන ඇවිල්ලා තියෙන අද. ඉතින් ඒක නිසා මම විශේෂයෙන්ම කියන්න කැමති රටේ ජනාධිපතිට වඩා අද රසායන සමාගම් බෙහෙත් සමාගම් ආයුධ සමාගම් ප්‍රබල වෙලා තියෙනවා. ඒ වගේම අද මේ සමහර වෛද්‍යවරු නිකන් කොම්පැනි වල බෙහෙත් කොම්පැනි වල බ්‍රෑන්ඩ් ඇම්බසඩර්ස්ලා වෙලා කොම්පැනි මේ දොස්තර මහත්තයා ලෙඩේට බෙහෙත ලියන්නේත් ඒ කොම්පැනියේ ලෙටර් හෙඩ් එකේ කොම්පැනි දීපු ලෙටර් පෑඩ් වල තමයි ලියන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් අද උදා වෙලා තියෙන මම ඒක නිසාම මේ සභාපතිතුමනි 2021 අප්‍රේල් 5 වෙනිදා ගියා අපරාධ වර්ෂෙන් දෙපාර්තමේන්තුවට මේ NMR එකට MSD එකට SPC එකට විරුද්ධව ඒ සම්බන්ධයෙන් තියෙන දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන්. ඊට පස්සේ මොකද වුනේ? මම පැමිණිල්ල දාලා මාස දෙකක් ගිය නැහැ ඒ ඩේටාබේස් එක මැකුණා. NMR එකේ දත්ත පද්ධතිය මැකුණා. ඊට පස්සේ මොකද වුනේ? ටික දවසක් බලනකොට මේ ඉන්කුවරි එක කරන නිලධාරියත් කෝවිඩ් එකද මැරුණා කියලා කිව්වේ මං පෙරේදා අපරාධ වර්ෂ දෙපාර්තමේන්තුවේ මේ අධ්‍යක්ෂතුමාට කතා කරලා කිව්වා මේ කොවිඩ් ඇතුළේ නිලධාරියා මැරිච්ච ගණන් පරීක්ෂණයක් පවත්වන්න මොකද මම පළවෙනි වතාවට මේ පාර්ලිමේන්තුවේ කියන්නේ මොකද මේ බෙහෙත් මාෆියාව ඒ තරම් ප්‍රබලයි මොකද අපි දැක්ක සේනක බිබිල මැතිතුමා සෞඛ්‍ය ප්‍රතිපත්තියක් හදන්න ගිහිල්ලා සෞඛ්‍ය ප්‍රතිපත්තිය කතා කරලා SPC එක හදපු මේ ඒ මහාචාර්යතුමා 1971 ඒ කාලේ හැටියට රුපියල් කෝටි 11ක බෙහෙත් ලංකා නිෂ්පාදනය කළ දුන්නා. හැබැයි එතුමා අවාසනාවන්ත ලෙස එස්සත් ජාතීන්ගේ ඒ සෞඛ්‍ය ප්‍රඥප්ති ඉදිරිපත් කරන්න සූදානම් වෙච්ච දවසේ 1977 සැප්තැම්බර් 29 වෙනිදා අවාසනාවන්ත ලෙස මිය ගියා. ඉතින් මේක නිසා මම කිව්වේ විශේෂයෙන්ම මේක ඒ තරම් ප්‍රබල තත්ත්වයක් මොකද හේතුව අද දැන හෝ නොදැන සියලුම නිලධාරීන් නෙමෙයි සියලුම වෛද්‍යවරු නෙමෙයි සියලුම මහාචාර්යවරු නෙමෙයි දැන හෝ නොදැන සියලුම දෙනා අද දැන හෝ නොදැන යම් යම් පුද්ගලයෝ මේ මේ සමාගම්වල මාෆියාවට යට වෙලා තියෙන එක ඉතා පැහැදිලි. මොකද 2015 දී NMR එක හැදුවේ යම් කිසි සෞඛ්‍ය ප්‍රතිපත්තියක් හදන යහපත් චේතනාවකින්. නමුත් ඒ කිසිම බේස් සැපයුමට හෝ ඒ වගේම නියාමනයේ කිසිම දායකත්වයක් දැක්වේ නැහැ. හිටපු ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් 2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් දක්වා ඒ රාජ්‍ය යාන්ත්‍රණය තුළ සිද්ධ වෙච්ච දූෂිත අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් දැම්ම. මේ NMR එකේ කෙරුවාව ඉතා පැහැදිලිව එතන ඒ ඉන්කුවරි දෙකක තියෙනවා. විශේෂයෙන්ම නිර්වින්දන බේස් සම්බන්ධයෙන් ගෙන්නලා මිලියන 82ක වංචාවක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම පියයුරු පිළිකා බාල ප්‍රමිතියෙන් යුතු කිසිම රටක පාවිච්චි කරලා නැතුව ඒ වගේම කිසිම අත්තාල දා බැලීමක් පරීක්ෂණයක් නොකරපු පියයුරු පිළිකා එන්නතක් ගෙනල්ලා රුපියල් බිලියන 3.8ක වංචාව කියලා දිනවා. ඒ සම්බන්ධයෙන් නිර්දේශ මොනවද? ඒ අදාළ නිලධාරීන්ට අපරාධ නීති යටතේ දඬුවම් දෙන්න කියලා. හැබැයි අවාසනාවාද තාමත් ගරු ඇමතිතුමනි ඔබතුමාගේ අවධානය යොමු කරන්න මම දැක්ක ඔබතුමා පහුගිය දවස්වල ඒ දූෂිත ඒ අපරාධ චෝදනා ලැබිච්ච ලබා දීලා තිබුණු දූෂිත නිලධාරීන් කීප දෙනෙක් ඖෂධ වේදීන් ඉවත් කළා තිබුණා. අනෙකුත් නිලධාරීන්වත් අනිවාර්යෙන් ඒ පරීක්ෂණයට යොමු වෙච්ච අයින් කරන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද අපිට එහෙම නොවුනොත් මේ රට ගෙනියන්න හම්බෙන්නේ නැහැ. හැමදාම දේශපාලන අධිකාරියට මේ ඇඟිල්ල දික් කළ වැඩක් නැහැ. මොකද හේතුව තමයි ඒ තරම් අන්තිම දූෂිත තැනක අද මේ සෞඛ්‍ය අංශවල යම් යම් පුද්ගලෝ රැඳිලා තිනවා. ඒ වගේම 2015 කලින් සුවඳ විලවුන් උපකරණ බෙහෙත් අධිකාරිය තිබුණා. ඒක තිබුණේ අසෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරය යටතේ. හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඒ කාලේ කිව්වා ඉන්දියාවටත් වඩා හොඳ සෞඛ්‍ය තත්ත්වයක් ඒ වගේම හොඳ ක්‍රමවේදයක් අපේ රටේ මේ සම්බන්ධයෙන් තියෙනවා කියලා. නමුත් අවාසනාවට 2015 NMR එක යටතේ මහා පරිමාණ සමාගම් ගොඩදැමීම හැර ඒ පොඩි සමාගම් හොඳ ප්‍රමිතිය යුතු බෙහෙත් ගැන සමාගම් නැත්තර නැති කරන ක්‍රමවේදයක් ගෙනල්ලා තියෙනවා. මම වගකීමෙන් කියන්නේ මේ සම්බන්ධයෙන් මම හැන්සාර් ගත කරන ඔබතුමාගේ අවසරය ඇතුව මගේ පැමිණිල්ල සම්පූර්ණ විස්තර ටික තියෙනවා. ඒ වගේම තමයි බෙහෙත් අනුමත නිෂ්පාදන ගණන 15ට අඩු කරලා තියෙනවා. සමහර බ්‍රෑන්ඩ්ස් අයිති තනි සමාගමට බ්‍රෑන්ඩ්ස් 15 එකම ඒ ඖෂධයට අදාළ බ්‍රෑන්ඩ්ස් 15යි දෙකෝ සමාගම් එකකට හෝ දෙකකට. ඒතර සමාගම් දෙකයි දාන්නේ ටෙන්ඩර් එක. ඒ වගේ බොහොම සූක්ෂම ලෙස මේ වැඩපිළිවෙල යනවා. සමහරට ඇමතිවරු දන්නේත් නැහැ. ඒ වගේ දේශපාලන අධිකාරිය දන්නේත් නැහැ. මේ උගත්කමේ මහාචාර්යකම් වලින් ගහන ගැහිලි. මොකද අපි කොම්පැනි වලට බැනලා වැඩක් නැහැ. කොම්පැනි කරන්නේ තමන්ගේ නිෂ්පාදන උපරිම ලාභය බාල බෙහෙත් කියලා වැඩිමුල්ට විකුණලා උපරිම ලාභය ගන්න එක කොම්පැනි වැඩ. හැබැයි මහාචාර්ය පට්ටම් ගහගත්ත මිනිස්සු මේ නිදාස් අධ්‍යාපන ඉගෙන ගත්ත මිනිස්සු මේ කරන කුපාඩි වැඩ ගැන තමයි අපි ඇත්තටම අද විරුද්ධ වෙන්න ඕනේ. සමා වෙන්නේ වගේ වචන ප්‍රකාශ කරාටත්. ඒ වගේම මෙඩිකල් ඉවලුවේෂන් කමිටි එක මම පෞගේ දවසේ හොයලා බැලුවා. මේ කමිටි එකත් අන්ත දූෂිත කමිටි එකක් බවට පත් මේ මම යෝජනා කරන. මොකද පෞගේ කාලේ මිල සම්බන්ධ අභියාචන ඇපිල් බෝඩ් එක ඇපිල් කමිටි එක ඉදිරිපත් මේ රැස් වෙලා නැහැ. ඒ වගේම ඖෂධ මිල සූත්‍රය සම්බන්ධයෙන් මේ කීපදේ තමයි මේකේ ඉන්න මේ මා කලින් කෝ වගේ. ඒ වගේම පහුගිය කාලේ තිබුණා සාධාරණ වෙළඳ කොමිසම. එතකොට මිල සූත්‍රයක් ගැන මේ විශේෂයෙන්ම මේ ආනයනකාරෝ කීප දෙනෙක් එකතු වෙලා ඒ කාලේ මේ සම්බන්ධයෙන් මිල සූත්‍රය
ප්‍රදේශය සම්බන්ධ මේ සාධාරණ මිල සම්බන්ධයෙන් අධිකරණයට ගියා. අධිකරණයට ගිය වෙලාවේ අධිකරණයෙන් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඒ උපදෙස් ලබා දුන්නා. නමුත් පාරිභෝගික පනත ගෙනල්ලා ඒ සාධාරණම පාරිභෝගිකයින්ට මිල සාධාරණ මිලට බෙහෙත් ගන්න අවස්ථාව නැති වෙලා තියෙනවා. මොකද විශේෂයෙන්ම CIF වැලියු එකට 185ක් වගේ දැම්මනම් රුපියල් 2කට ගේන බෙහෙත රුපියල් 18 වගේ අපි හිතමු උදාහරණ ගන්න පුළුවන්. නමුත් අද රුපියල් 2කට ගේන බෙහෙත රුපියල් 175ට එක බෙහෙත් බෙත්ත මේ ටෙන්ඩර් එකට දාන තැනට රජය මිල දී ගන්න තැනට අවාසනාවන්ත තැනට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි විශේෂයෙන්ම ගරු ඇමතුමා පහුගිය කාලේ ඒ දූෂිත නිලධාරී කීප දෙනෙක් ඉවත් කරන කටයුතු කරා වගේ අනාගතයේත් මේ ගෞරවනීය වැඩ කරන උතුම් තමන් ගන්න වැටුපට උතුම් විදිහට වැඩ කරන ඒ වගේම මොන ප්‍රශ්නාවක් මේ රට දාලා යන්නේ මේ වෛද්‍යවරුන්ට ගෞරවය පුද කරමින් අර දූෂිත නිලධාරීන් විරුද්ධව ඔබතුමා වහාම ක්‍රියාමාර්ග ගන්න කියන එක ඉල්ලා සිටිනවා. ඒ වගේම මම අවසාන වතාවට මේ ගරු සභාවට ඉදිරිපත් කරන්න කැමතියි මේ බෙහෙත් හිඟය කියන එකත් කෘත්‍රිම බෙහෙත් හිඟයක් මවනවා මේ රටේ. මොකද මේ මෙඩිකල් සප්ලයි ඩිවිෂන් එකට NMR එක අනුමැතිය යුතුව මේ බෙහෙත් ආවට පස්සේ මේ මෙඩිකල් සප්ලයි ඩිවිෂන් එකෙන් පළාත් බෙහෙත් ගබඩාවලට ඒ වගේම රෝහල් වලට රෝහල් පද්ධතියට බෙහෙත් ටික යොමු කරාට පස්සේ මෙඩිකල් සප්ලයි ඩිවිෂන් එකෙන් අපේ දැන් ගබඩාවල බෙහෙත් නැහැ කියලා. හැබැයි මේ ඒ මොහොත වෙන විට මේ රටේ අනෙකුත් ඒ රෝහල් වල ඒ වගේම ඒ බෙහෙත් ගබඩාවල ඒ අදාළ බෙහෙත් තියෙනවද කියලා බලන්න ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා නැවතවතාවක් බෙහෙත් ඇණුම් කරන. ඒ වගේ මම මේ මගේ පැමිණිල්ලේ සම්පූර්ණ සවිස්තරාත්මක විස්තරයක් දාලා තිනවා. මම කැමති මේ ගරු සභාවට යොමු කරලා මේ පැමිණිල්ලේ තියෙන කරුණ සම්බන්ධයෙන් ඒ ගැන මැදිහත් වීමක් වෙන්න කියලා. මොකද විශේෂයෙන් මේක ආණ්ඩු පක්ෂ
විපක්ෂයේ
ඉතා සංවේදී කාරණාවක්. මේ වෙන දිනපතා මේ සමාගම් ටික එකතු වෙලා එක සමා ආගමක බෙහෙත් හොඳ නැහැ කියලා PHI ලව දාලා වොයිස් කට් දෙනවා. ඒ වගේම තාක්ෂණ නිලධාරීන් දාලා වොයිස් කට් දෙනවා. ඒ වගේම සමහර දොස්තරලා දාලා වොයිස් කට් දෙනවා. ඊළඟට අනිත් සමාගමේ බෙහෙත් හොඳ නැහැ කියලා ඒ බෙහෙත් නිසා මෙච්චර මැරුණා කියලා අනිත් කට්ටිය කියන ඉතින් මේක තරගෙන් තරගට තට්ටු මාරුවට ආචාර්යවරු මහාචාර්යවරු දොස්තරලා කම්පැනි වල තියෙන බෙහෙත් අර බෙහෙත් නිසා මෙච්චර මැරුණා කියන එක නෙමෙයි. අපිට ඖෂධ ප්‍රතිපත්තිය මේ රටට ගේන්න සේනක බිබිලේ මැතිතුමාට කරන ගෞරවයක් විදියට ඖෂධ ප්‍රතිපත්තිය ගැනලා ඖෂධයේ වෙළඳ නාමයෙන් නෙවෙයි ඖෂධයේ ඖෂධයේ තියෙන ඖෂධ නාමයෙන් බෙහෙත ලියන තැනට මේ රට ගේන්න දවසට තමයි අපිට මේ රට හරියටම ගේන්න පුළුවන්. එහෙම නැතුව අපි බොරුවට මේ බොරු මේ මේ මේවා දාලා එක එක ප්‍රශ්න ඇති කරලා මෙහෙම
කියන්න
බෑ. මොකද මේ සියලුම දේවල් අපිට පැහැදිලිව පේනවා. මේ පිටිපස්සේ වෙනම න්‍යාය පත්‍රයට තමයි ක්‍රියාත්මක වෙන්නේ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඔබතුමාට විනාඩි 7ක කාලේ 8ක කාලයක් තියෙනවා.
මූල ආසනයේ ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය අවුරුදු 5ක් කරපු අමාත්‍යවරයෙක් විදියට මේ අමාත්‍යාංශයේ තිබෙන අගමුල පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් තිබෙන කෙනෙක් මම. ප්‍රධාන වශයෙන්ම අද ඇති වෙලා තිබෙන තත්වේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ කඩාවැටීම ප්‍රධාන වශයෙන් ඇති වුණේ 2019 අලුත් ආණ්ඩුව ඇවිල්ලා පත් කරපු පළවෙනි කැබිනට් මණ්ඩලයෙන්. ඒ කියන්නේ ඇමතිවරු 4 දෙනෙක් පත් කෙරුවා මේ අමාත්‍යාංශයට. ඇමතිවරු 4 දෙනෙක් පත් කරපුවාම ඒ ඇමතිවරු 4 දෙනා 4 පැත්තට අදින්න පටන් ගත්තා. එතනින් විශාල ආරවුලක් ඇති වුණා. ඒ තුල ඔක්කොම ආයතනවල නිලධාරීන්ට තීන්දු තීරණ ගන්න බැරුව ගියා. ඒ තීන්දු තීරණ ගන්න බැරුව ගිහිල්ලා එක එක ඇමතිවරයාට එක එක ඕනෑ විදිහට වැඩ කරන්න ගිහිල්ලා එතනින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශාල අවුලකට පත් වුණා. දැන් බොහෝ වෙලාවට මේ බාල බෙහෙත් පිළිබඳව කතා කරනවා. මම සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට සිටින කාලේ 2010-15 කාලේ මම බංගලදේශයත් සමග ශ්‍රී ලංකා සහ බංගලදේශය G2G ගාමන් ටු ගාමන් මේ රජයන් අතරේ ගිවිසුමක් අත්සන් කරගත්ත බංගලදේශයෙන් ඖෂධ ගන්න. ඒ මොකද ඉන්දියාවේ බහල බෙහෙත් එන නිසා. එතකොට ඒ ගිවිසුමට වෙච්ච දෙයක් නැහැ. මේ මම ඇමතිකමෙන් ගියාට පස්සේ ගිවිසුමට මොනවා වුණාද දන්නේ නැහැ. බංගලදේශයේ බෙහෙත් ඉතාම ඉහළ ප්‍රමිතියකින් යුත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන්නේ මම කීප ගමනක් ගිහිල්ලා අපේ විශේෂඥ වෛද්‍යවරු සහ ආචාර්ය මහත්වරු සමග සමයි ඒ ගිවිසුම අත්සන් කෙරුවේ. අදේ බංගලාදේශ ශ්‍රී ලංකා ගිවිසුම සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙනවද කියලාවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ඉන්දිය සෞඛ්‍ය අමාත්‍යවරයාට මම විශේෂයෙන්ම දැනුම් දීලා මට හම්බෙන්න ඕනේ කියලා මම පුජ්ජලිකව එතුමාට කතා කරලා මම ඒ වෙලාවේ 2011 ඉන්දිය සෞඛ්‍ය අමාත්‍යවරයා හමු වුණා. මම කිව්වා මට මෙන්න මේ අය හම්බෙන්න ඕනේ කියලා. ඒ වෙලාවේ ඉන්දියාවේ තිබෙන විශාලතම බෙහෙත් ඖෂධ සමාගම් ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයට අයිති නිලධාරීන් මේ ඖෂධවල ප්‍රමිතීන් බලන විශේෂඥයින් ඒ සියලු දෙනා ඒ රැස්වීමට කැඳෙව්වා. කැඳවලා අපි දීර්ඝ සාකච්ඡාවක් කළා. ඒ වෙලාවේ ඉන්දිය සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝගයක් කළා ශ්‍රී ලංකාවට යවන බෙහෙත් මොනම ආකාරයකින්වත් තත්ත්වෙන් බාල බෙහෙත් යවන්න එපා කියලා. ඒ නීතිය ක්‍රියාත්මක වුණා ඊට පස්සේ. ඉතින් ඒ වගේම තමයි මම සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් වැඩ කරපු කාලේ 2013 මම විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය මර්ධනය සම්බන්ධයෙන් ලෝකයේ හොඳම සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාව තෝරගත්තා. ඒ තෝරගෙන මට සම්මාන දීලා ඒ විතරක් නෙවෙයි මට ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මාස 6ක පාඨමාලාවක් හදාරන්නත් ශිෂ්‍යත්වයක් දුන්නා. විශේෂයෙන්ම රාජ්‍ය පරිපාලනය සහ කළමනාකරණය පිළිබඳව මේ අමාත්‍යාංශය ඉතා යහපත්ව මම කරන නිසා. ඉතින් ඒක නිසා මේ තිබෙන ප්‍රශ්නයේදී මම දකින්නේ සෞඛ්‍ය ඇමතිතුමා ඉවත් කිරීමෙන් කොහෙත්ම මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මේ රටේ අද ආර්ථික දේශපාලන සමාජ අර්බුදයක් තිබෙනවා ඉතාම බරපතල. ආණ්ඩු අස්ථාවරයි. ආණ්ඩු අස්ථාවර නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය විතරක් නෙවෙයි සියලුම රාජ්‍ය ආයතන ව්‍යවස්ථාපිත මණ්ඩල දෙපාර්තමේන්තු ඒවා සම්පූර්ණයෙන්ම අස්ථාවර තත්ත්වයකින් තමයි කටයුතු කරන්නේ. ඇමතිවරයෙක් කියන දෙයක් අද නොකරන තත්ත්වයට බොහෝ නිලධාරීන් පත් වෙලා තිබෙනවා. මොකද ආණ්ඩුවේ තිබෙන අස්ථාවර තත්ත්වය නිසා. එතකොට මේ තත්ත්වයන් උඩ මේ රටේ තිබෙන විශාල ආර්ථික දේශපාලන සමාජ අර්බුදේ දැන් සමාජ අර්බුදේ ගත්තාම මත්කුඩු පිළිබඳව ප්‍රශ්න ඉතාමත්ම වේගෙන් රට පුරා ගලා යනවා. දැනට කරන වැඩපිළිවෙල ඉතාමත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ. ඉතින් මේ තත්ත්වයන් උඩ ප්‍රධාන වශයෙන්ම මුළු රාජ්‍ය යන්ත්‍රයේ තිබෙන ආණ්ඩුවේ තිබෙන සම්පූර්ණ දුර්වලකම් රාශියක් උඩ තමයි මේ ආයතන මේ තත්ත්වයට පත් වෙලා තිබෙන්නේ. මේ සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන විතරක් කතා කරන්න අපි පටන් අරගෙන තිබෙන්නේ රටේ ජනතාව සෞඛ්‍ය අමාත්‍යාංශය තරම් පොදු මහ ජනතාවට දුප්පත් ජනතාවට ඉතා සමීප අමාත්‍යාංශයක් නැහැ. මෙතන තමයි ඉතාම දුගී දුප්පත් ජනතාවගේ ඉඳලා රටේ මොනතරම් ආදායම් පදු ගෙවන කෙනෙකුට වුණත් මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව නිසා ඕනම රෝහලකට ඇවිල්ලා මාසයක් දෙකක් තුනක් ඉඳලා ඕන මිලියන් ගානක ඔපරේෂන් එකක් කරගෙන යන්න පුළුවන්කම තිබෙනවා. බණ්ඩාරනායක මැතිණියගේ කාලේ 1977 725 මුද්දරයක් නිකුත් කරන්න තීන්දුව කළා රෝහල් වලට එන බේජ්ජන් අයගෙන්. ඒකට විශාල විරෝධයක් ආවා. ආණ්ඩුව පෙරළන තත්ත්වයට ඒක කතා කරන්න පටන් ගත්තා. නමුත් මේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පෞද්ගලික අංශගත් විටත් ඒ තිබෙන විශේෂයෙන්ම ප්‍රමිතීන්වල තියෙන ප්‍රශ්න ඒ වගේම මේ රටෙන් පිටවිලා යන වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නය ගත්තාම අද ඉතාම අසීරු අමාරු තැනකට රට වැඩිලා තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම වෛද්‍යවරයෙක් අපි හිතමු සාමාන්‍ය තත්ත්වයෙන් හොඳට බලනවා දවසකට රෝගීන් 50ක් බලනවායි කියලා. නමුත් දවසකට රෝගීන් වැඩිම වුණොත් අපි හිතමු එනම් 100ක් බලන්න පුළුවන් කියලා. නමුත් වෛද්‍යවරයෙකුට රෝගීන් 500ක් දවසකට බලන්න පුළුවන් කමක් නැහැ. 250ක් බලන්න පුළුවන් කමක් නැහැ. නමුත් දැන් මේ වෛද්‍යවරුන්ගේ විශාල වශයෙන් රට යෑම උඩ මූලික වශයෙන්ම ඒ තත්ත්වය ඇති වෙනවා. එක වෛද්‍යවරයෙකුට දවසකට සීමාවෙන් එහා ඒන ලෙඩුන් රෝගීන් ප්‍රමාණය කොහෙත්ම උහුලන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. අනිත් එක මේ වගේ ඉතාම බරපතල ආර්ථික තත්ත්වයක් රටේ තියෙද්දි ජනතාවට විශාල අමාරුකම් තියෙද්දි වෛද්‍යවරුන් තමන්ගේ විශේෂයෙන්ම චැනල් කරන්න ගන්න මුදල එන්න එන්න දවසින් දවස ඒගොල්ලත් වැඩි කරනවා. ඒක නිසා මේක පොදු මහ ජනතාවට තදින්ම දැනෙන මේ ප්‍රශ්නයක්. ඒක නිසා මේ ප්‍රශ්නේ විසඳීමේදී එකක් තමයි රටේ දේශපාලන ස්ථාවරත්වය ඉතාම අවශ්‍යයි. දේශපාලන ස්ථාවරත්වයක් තියෙනකොට එතන ඉඳලා ඇමතිවරු, මැතිවරු, මන්ත්‍රීවරු වගේම රාජ්‍ය නිලධාරීන් හොඳට වැඩ කරන්න පටන් ගන්නවා. මොකද ආණ්ඩුවේ ස්ථාවර තත්ත්වයක් තිබෙන නිසා.
ඔබතුමාට තව විනාඩි දෙකක්
කාලයක් තවත. ඉතින් ඒ නිසා මෙවැනි තත්ත්වයන් උඩ මේ සෞඛ්‍ය අමාත්‍යංශයේ තිබෙන ප්‍රශ්නය රටේ තිබෙන සියලු අර්බුදවල මහා අර්බුදයකින් එක්තරා කොටසක් පමණයි මේක. ඒක නිසා මේකට සෞඛ්‍ය අමාත්‍යංශයට විතරක් බේද දීලා හරියන්නේ නැහැ. මේ රටේ ස්ථාවර ආණ්ඩුවක් හදලා මේ තිබෙන ආර්ථික, දේශපාලන, සමාජ ප්‍රශ්න විසඳීම සඳහා පුළුල් ශක්තිමත් වැඩපිළිවෙලක් හදලා රටේ උගතින්, බුද්ධිමතින්, විද්වතුන් අරගෙන ඒ වගේම රට යන අයගෙන් මම අවසාන වශයෙන් කියන්න ඕනේ, ආණ්ඩුව මම දන්න විදිහට ඒ වෘත්තීය සමිති, වෛද්‍යවරු, හෙදි සේවය, ඒ වගේම ටෙක්නීෂියම්ලා මේ මැෂින් වල වැඩ කරන අය, මේ අය නවත්වා ගැනීම සම්බන්ධයෙන් ඒ වෘත්තීය සමිතිත් එක්ක එකට ගෙනල්ලා කතා කරලා ජනාධිපතිතුමා හෝ රජයේ අඩු වශයෙන් මේ කැබිනට් සබ් කමිටියක් හරි පත් කළා. ඒ අය ගෙනල්ලා කතා කරලා යම් වැඩපිළිවෙලක් හදා ගන්න ඕනේ. මොකද්ද ඕගොල්ලන්ට යන්න තියෙන ප්‍රශ්නේ කියන්නේ කියලා. ඉතින් රටෙන් ගලාගෙන යන පිරිස ඉතාමත් වැඩි. දැන් මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූර්ය ප්‍රදේශයේ කලාප කීපයක ළමා මන්ද පෝෂණය පිළිබඳව කරන ලද සමීක්ෂණයක තොරතුරු මාධ්‍යයට හෙළි කිරීම නිසා වෛද්‍ය තමල් සංජීව මහතාගේ වැඩ තහනම් කරලා තිබෙනවා. ඉතින් සත්‍ය හෙළි කිරීම උඩ වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කරනවා නම් ඒක සාධාරණ නැහැ. ඒ නිසා දැනට ඇතැම් වෛද්‍යවරු රට හැර යෑම, වෛද්‍යවරුන්ගේ හිගයක් පවතින මෙවැනි අවස්ථාවක කිසිදු විනය විරෝධී ක්‍රියාවන් සිදු නොකළ රටේ ජනතාවට සත්‍ය හෙළි කළ මේ වෛද්‍යවරයා එම චෝදනාවෙන් නිදහස් කරන්නයි කියලා මම ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා. දැන් මගේ පොළොන්නරුව රෝහලෙත්, වකුගඩු රෝහලෙත් ප්‍රධාන වශයෙන්ම ඇති වෙලා තිබෙන යම්ම ඒ මොකද අර්බුද හැමතැනම අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, පාසලක් ගත්තොත් පාසල ඇතුලේ, රෝහල් ඇතුලේ හැම තැනම ප්‍රශ්න කණ්ඩායම් බෙදිලා. ඉතින් ඒවා බෙදිලා ඒ ඇති වෙන ගැටුම් නිසා දැන් පොළොන්නරුව රෝහලෙත් දැන් සෑහෙන පිරිසක් පිටරට ගිහිල්ලා. මැදිරිගිරිය අර ඉතාම කැලේ මම ලස්සනට ඒ රෝහල හැදුවා. වීඕජීලා දෙන්නෙක් හිටියා. වීඕජීලා දෙන්නම එක දවසෙම ගිහිල්ලා කියන්නේ නැතුව. එතකොට ඉතාම දුගී දුප්පත් ජනතාව එන්න ඕනේ මැදිරිගිරිය වගේ ඈත ගම්මානවල ඉඳලා පොළොන්නරුව රෝහලට එන්න ඕනේ. ඒ අයට වාහනයක් අරගෙන එන්න පුළුවන් කමක් නැහැ. ඒ තත්ත්වයේ ආර්ථිකයක් නැහැ. බබෙක් හම්බෙන්න අම්ම කෙනෙකුට අමාරු වුණාම බස් එකේ එන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ වෛද්‍යවරුන් පිටරට යෑම සහ උගතුන් පිටරට යෑම පිළිබඳව විශ්වවිද්‍යාලවල මහාචාර්ය ආචාර්යවරු දැන් 3000කට වැඩි ගාණක් නැහැයි කියලා කියනවා. රජරට විශ්වවිද්‍යාලයේ ළමා රෝගාංශය සම්පූර්ණයෙන්ම වහලා දැම්මා ආචාර්ය මහාචාර්යවරු නැති නිසා. එතකොට MBBS කරන ළමයින්ට ළමා රෝග පිළිබඳව ඒ අධ්‍යාපනය දෙන්න දැන් එතන කෙනෙක් නැහැ. ඉතින් ඒක නිසා මේ දැන් තිබෙන්නේ මූලික වශයෙන්ම මේ තිබෙන ක්ෂණික ප්‍රශ්න සම්බන්ධයෙන් එක පැත්තකින් කෙටි කාලීන විසඳුම්, ඒ වගේම මධ්‍ය කාලීන විසඳුම් සහ අනිකුත් දීර්ඝ කාලීන විසඳුම් මේ ප්‍රශ්නයට මුළු රටේම තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් අවශ්‍යයි. එවිට තමයි සෞඛ්‍ය අමාත්‍යංශයත් මේ තත්ත්වයෙන් ගොඩ ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ කියන එක ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ගයාසන් නවනන්දන මැතිතුමා. ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස්. මුලාසලේ සඳහා ගරු හරණි අමරසූරිය මහත්මයා.
මුලින්ම මම මේ කතාව ආරම්භ කරන්නේම මේ විශ්වාස භංගය ගෙනාපු මන්ත්‍රීතුමා පිළිබඳව විශ්වාසය නැහැ කියලා පළ කරමින් මේ කතාව ආරම්භ කරන්නේ. එහෙම කියන්න හේතුව මම ක්‍රමානුකූලව ගන්නම්. මූලිකව මම මේ විශ්වාස භංගය දිහා බලන්නේ අපේ රටේ සෞඛ්‍ය විනාශ කරන්න ගෙනාපු යෝජනාවක් එක, දෙක පෞද්ගලික අංශය ශක්තිමත් කරන වැඩපිළිවෙලක්, ඒ වගේම මතක් කරන්න ඕනේ අපේ රටේ අහිංසක ලෙඩ්ඩුන්ගේ ඒ මත මියදුණු මිනිසුන්ගේ ඒ මරණ මතින් කරන ජරා දේශපාලනයක් විදියට. ඒ තුළම ඉඳගෙන මම මුලින්ම මතක් කරනවා මේ රටේ සෞඛ්‍ය විනාශ කරන අන්දම කියනවා නම් අර කලින් මන්ත්‍රීවරයෙක් සඳහන් කරා වගේ පෙර දිනයක රුබෙල්ලා ඉන්නතට ඇතුණු මහා ඛේදවාචකය තමයි මිනිසුන් අතර මිය යාම සමග රුබෙල්ලා ඉන්නතින් දෙදෙනෙකු රෝගීන් දෙදෙනෙකු පසු ඒ රුබෙල්ලා ඉන්නත ලබා ගැනීම සීග්‍රයෙන් පහළ ගිහිල්ලා ඒ අපේ රටේ මිනිසුන් ඒ ඉන්නත ලබා ගැනීම ලොගෙන තැන්ට ගෙන ගියා. ඒ වගේම මම මතක් කරනවා මේ යන කතිකාවතෙන් මගේ ගම්වල මගේ ප්‍රදේශවල මොනරාල් දිස්ත්‍රික් විශේෂයෙන්ම පෞද්ගලික රෝහල් වලට යා නොහැකි මිනිසුන්ගේ ඛේද වාචකය තමයි ඔවුන් ප්‍රෙෂර් පෙත්ත හાર્ට් ඇටැක් එකට ගන්න ඇස්පිරින් පෙත්ත ඒ දේවල් නොගන්න තත්ත්වයට ගෙනිහින් අන්තිමට මේ කියන කතාවට එහා ගිහිල්ලා වෙනත් ලොඩ රෝග වලින් මිය යන ප්‍රමාණය මේ රටේ වැඩි කරන යෝජනාවක් මේක. ඒ වගේම ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි මම මතක් කරන්න ඕනේ මෙතන මගේ නම ආමන්ත්‍රණය කිරීමම ගරු ගායශන් නවනන්ද. හැබැයි මේ රටේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ වෛද්‍යවරයෙකු වුණාම ඒක මගේ අත ඊළඟ ලකුණ දින ගරු වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා. ඒක වෛද්‍ය ලෙස සඳහන් කරන්නේ ඔබතුමියට කියනවා නම් as a medical term it is a person who is qualified to treat people who are ill. It is a qualified to treat people who are ill. So other than that I want to tell that the WHO says practicing that mean active physician or registered physician. So Lankawe me registration එක දෙන්නේ SLMC එකකින්. එතකොට මේ මම මතක් කරනවා මේක තියෙනවා පාර්ලිමේන්තුවේ සටහන් වල පවා ගරු වෛද්‍ය කාවින්ද හේෂාන් ජයවර්ධන මහතා කිව්වට මම මතක් කරන්න ඕනේ මේ රටේ අපේ කාවින්ද ජයවර්ධන මැතිතුමාට වෛද්‍ය කියන නාමය භාවිතා කරන්න බෑ. හේතුව ගායශන් නවනන්ද නිකම්ම ගායශන් නවනන්ද වෙලා තිබ්බට මේක වෛද්‍ය ගායශන් නවනන්ද. මම මතක් කරනවා කාවින්ද ජයවර්ධන මැතිතුමාට නම කියලාම කියන්නේ මේක වෛද්‍ය කියන කෑල මේ රටේ භාවිතා කරන්න බෑ. ඒක හේතුව තමයි SLMC රෙජිස්ට්‍රේෂන් නෑ මම මේ කියන්නේ එතුමර පහාරයක් කියලා ගන්නේ මම එනවා පෞද්ගලික අංශයට. පෞද්ගලික අංශයේ අද වෙනකොට මේ වෙලාවේ
පෞද්ගලික අංශය මන්ත්‍රීතුමා කතා
ඔව් මම බොහොම කනගාටු වෙනවා ගයේෂාන් නවනන්ද. මම හිතුවේ ඔබතුමාට යම්කිසි උගත්කමක් තියෙන කෙනෙක් කියලා. ඔබතුමා දන්නවා වෛද්‍යවරයෙක් කියන්නේ ලෝකේ කොහේ ඉගෙන ගත්තත් උපාධිය ලැබුවෙන් පස්සේ වෛද්‍යවරයෙක්. මම ඉන්දියාවේ වෛද්‍ය වෘත්තිය හදාරලා උපාධිය අරගෙන ඉන්දියාවේ ප්‍රැක්ටිස් කරලා මට ඕනනම් ඕස්ට්‍රේලියාවේ MC යන්න පුළුවන් කරලා වෛද්‍යවරයෙක් තමයි. ඇමරිකාවේ US ඇමරිකල්ලා යන්න පුළුවන්. ඔබතුමා පෞද්ගලිකව මඩ ගහන්න උත්සාහ ගන්නවනම් මම දන්නවා ඔබතුමා කාවද මේ ඔය මේ ආරක්ෂා කරන්න හදන්නේ කියලා. ඒ බිලෝ ද බෙල්ට් එනවා නම් අපි බිලෝ ද බෙල්ට් කතා කරමු. ඔයයි මමයි පෞද්ගලිකව කතා කරපු දේවල් තියෙනවනේ.
බොහොම ස්තුතියි.
අපි කතා කරමු පෞද්ගලික දේවලු කතා කරමු. ඕඩ දෙයක් ඔට්ටේ. ඒ වගේම මම කියන්න ඕනේ මේක WHO එක කියන්නේ active physician or all registered physician. ලංකාවේ registration එකක් නැත්නම් ඒ කාටවත් වෛද්‍ය කියන නාමය භාවිතා කරන්න බෑ. ගරු මන්ත්‍රීතුමනි ඒක කියන්නේ මෙතුමට නෙමෙයි මම මේ ප්‍රහාරය එල්ල ගන්නේ. පෞද්ගලිකවත් ඕඩ විදියට කතා කරන්න පුළුවන්. මොකද පාර්ලිමේන්තුවට ඇවිල්ලා අර වෙල්ගම් මහත්තයා කිව්වා වගේ හොරු වැඩේ ඉන්න මන්ත්‍රීවරු නෙමෙයි අපි. හරි? ඒකින්ද ඕඩ කෙනෙක් එක්ක ඕන විවාදයක් ගන්න ලෑස්ති මිනිස්සු අපි. අපි මේ දේශපාලනතාවේ වෙන දෙයකට මේ සිස්ටම් එක චේන්ජ් කරන්න. ඒ වගේම මතක් කරනවා ගරු මන්ත්‍රීතුමනි සම මේ පාර්ලිමේන්තුවට අවධාරණය කරනවා. මගේ නම ඉස්සරහට මේකේ වෛද්‍ය ගායශන් නවනන්ද පැමිණිය යුතු බවත් ඒකේ නොගැලපෙන අයට ඒක නොපැමිණිය යුතු බවත් නැත්නම් මම මතක් කරනවා මගේ ආදර නිමිත්තයා අපේ උද්දික පෙරවත්ත මහත්තයා ඉතින් බොහොම හොඳ දේශපාලකයෙක් ඔහුට වෛද්‍ය කියලා දා ගන්න පුළුවන්. මේක ඉන්න ඕනගේට මහාචාර්ය කියලා දා ගන්න පුළුවන්. එහෙම බෑ මේ රටේ ක්‍රමවේදයක් තියෙනවා. මේක මම මූලාසනරේට කථානායකතුමාට දෙන වාක්ප්‍රහාරය. මේක මගේ ඇතිවෙන්නත් ඔහුගේ මේ පාර්ලිමේන්තුව ඇතුළේ නැතිවෙන්නත් ඕන කියන එක තමයි මගේ තර්කය. ඒක කියන්නේ ඔහු ගැන නෙමෙයි මේ කියන්නේ මේ රටේ හොර දොස්තරලා වැඩ කරන නොසෑහෙන්න MBBS එක පිටරටින් ගෙනල්ලා ඉවරලා ලංකාවේ ඇක්සිස්ටින් පාස් වෙන්න බැරුව රෝහල වල බොහොමයක් වැඩ කරනවා මේ හොර දොස්තරලා. මේ රටේ මට කාවින්ද ජයවර්ධනගේ නැති වෙන්න ඕනේ නැහැ. හරි? හැබැයි මට නැති වෙන්න ඕනේ මේ රටේ එහෙම වැඩ කරන හොර දොස්තරලගේ දොස්තර ව්‍යාපාරය.
විනාඩි 2යි ගරු මන්ත්‍රීතුමා.
ඒ වගේම අපේ ගුණසරණ මන්ත්‍රීතුමනි ඒක වෙනුවෙන් මේ කතා කරේ. මොකද ඒක නොවිය යුත්තක්. හොර දොස්තරලා දහස් ගණන් ඉන්න රටක් මේක. ඉතින් ඔවුන්ගේ බෙහෙත් අරගෙන මේ ආයන ප්‍රමාණය මේකේ කවුන්ට් වෙන්නේ නැහැ. ඔවුන්ගේ බෙහෙත් අරගෙන ඇතිවන වගුවඩ රෝග ගැන කතා වෙන්නේ නැහැ. ඉතින් මට අවශ්‍යතාවය මූලිකව ඒක සිද්ධ වෙන්න. ඒ වගේම මිනි මතින් කරන දේශපාලනයක් කියලා කියන්නම හේතුව තමයි මේකේ සඳහන් වෙනවා මේකේ මේ තියෙන ජාතික ඖෂධ නියාමන අධිකාරිය හා අධ්‍යක්ෂ මණ්ඩලය පරිපූර්ණ ලෙස පත් නොකිරීම මේ කියලා කරුණු කාරණා ගණනක් තියෙනවා. මේ කරුණු කාරණා ගණනාවම මෛත්‍රීපාල ගරු හිටපු මේ ජනාධිපතිතුමා කිව්වා වගේ මේ රටේ එදා ඉදලා තිබුණු ටික තමයි. ඉතින් ගරු විපක්ෂයේ ඉන්න හිටපු ජනාධිපතිතුමා කියනවා නම් මේ ඇමතිගෙන් ඇමතිතුමා කෙහෙලිය ඇමතිතුමාගෙන් මේ අයින් කරා කියලා මේ සිස්ටම් එක හරියන්නේ නැහැ කියලා මං ආනේ අහවල් දෙයකටද මේක ගෙනාවේ විශ්වාසභංගය ඇමතිතුමා වෙනුවෙන්. මේක වෙනස් කරන්න දේවල් තියෙනවා. මටත් කාවින්දරත් ඉන්න ඇමතිවරුන්ටත් හැමෝටම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලොකු දේවල් ටිකක් වෙනස් වෙන තියෙනවා. හැබැයි ඒ වගේම මම මතක් කරනවා කූඩුවේ ඉන්න යම් හොරු කියලා හොරු ටික හැමදාම හිරේ දාන්න ඕනේ කියන වාග්ප්‍රයාරය මම අයින් කරගන්න කියලා කියනවා. මොකද දන්නවද? එතුමමයි කිව්වේ කෙහෙලිය අමුතුමාට නෙවෙයි ගෙනාවේ නිලධාරින්ට කියලා. එහෙනම් කෙහෙලිය අමුතුමාට ගේන්න ඕනේ නැහැ. නිලධාරින්ට ගේන්න තිබ්බනේ. මේක ගෙනාවේ මට රකින්න කෙනෙක් නැහැ. මටයි ලොකු බැඳීමක් නැහැ කෙහෙලිය අමුතුමාට මේ කාවින්ද මන්ත්‍රීතුමා. බෑ එහෙම කිසිම බැඳියාවකුත් නැහැ. මම මතක් කරනවා මේක ඇතුලේ මම විශේෂයෙන්ම මගේ වෘත්ති ජීවිතයේ හිතමු නමක් මතක් කරනවා කාට හරි පුළුවන් නම් චෝදනාවක් කියලා ගන්න අසේල අසේල මේ අපේ DG ඩිරෙක්ටර් ජෙනරල් තුමා අසේල මම නමක් විදිහට කියන්නේ ඒක මට වගකීමෙන් කියන්න පුළුවන් හින්දා එතනින් එහාට නිලධාරීන් ඉන්නු මේක ඇතුලේ සමහර හොරු ඉන්නවා මොකද මම තමයි මේ පාර්ලිමේන්තුවේ මේ රටේ විනාශයෙන් 180කට වග කියන්න ඕන රාජ්‍ය නිලධාරීන් කියලා කිව්වේ හැබැයි සමස්ත රාජ්‍ය නිලධාරීන් නෙවෙයි ඒකේ ප්‍රමුඛ පෙළේ ඉන්න සමහර නිලධාරීන්ද 180ක් මේ රටේ විනාශ කරලා දෙනවා මම මේ කියන්නේ ඇමතිවරු කොච්චරපත් වුණත් මේ රටේ වෙනස් වුණ දෙයක් තියෙනවා සිස්ටම් එක ඒ සිස්ටම් එකයි වෙනස් වෙන්න ඕනේ මම මේක මතක් කරනවා චන්දිම වීරක්කොඩ මැතිතුමා කිව්වා 113ක් රෙඩ් මැල්ල කියලා මම මේ කියන්නේ තුමලට මෙහෙම බොරු චෝදනා දක්වන්න එපා මේ රටේ මිනිස්සු වෙනුවෙන් මේ කතා කරන්නේ
මේක අවසන් කරන්න ගරු
මන්ත්‍රීතුමේ මුලාසනරුට මන්ත්‍රීතුමනේ මට පොඩි වෙලාවක් දෙන්න මේකද කියනවා 113ක් නෑ ඇත්තටම පස් දෙනයි මම මේ පස් දෙනාගේ නමවත් කියන්න ඕනේ නෑ පහ කියන්න ඕනේ නැත්නම් මොකද අපි අහිංසක මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නාට පස්සේ ඒකේ අනවශ්‍ය දෙයක් මෙතන ප්‍රකාශ කරලා ඉවරයි ඒකේ දේශපාලන වාසි ගන්න හොඳ නෑ මරණ විදිය අද අපි කතා කරනකොට මේ ඉස්සරහා පිටිපස්සින් මේ හැමෝම කතා කරනකොට ඒකේ වේදනාව ගෙවල් වලට යන්නේ මෙහෙම මාත්‍රුගාවන් දේශපාලනට ගාව ගන්න එපා ඒක තුල සමාජයේ ඔය කවුරුත් නැතුණාට අපේ මෛත්‍රීපාලස රැසම නැතුණා කිව්වා 250 දොස්තර කෙනෙක්ට බලන්න බෑ කියලා වගකීමෙන් කියන්නේ 300ක් දවසට හවස 2-3 වෙද්දි බලපු වෛද්‍යවරු තමයි අපි ඉතින් එහෙම බලපු මිනිස්සු
මන්ත්‍රීතුමා අවසන් කරන්න
ගරු මන්ත්‍රීතුමනි වෙලාවක් දෙන්න මේකේ වෙලාව මදි කතා කරන්න වෙලාව තිබ්බනම් තව ගොඩක් දේවල් කතා කරන්න තිබ්බා මම මතක් කරනවා උද්දික ප්‍රේමරත්න මැතිතුමා ඊයේ සාදීන වුණා එහා පැත්තේ මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ මම ඉන්නේ සාදීන වෙලාව මට ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න බැරුණා මේ තමයි ආණ්ඩුවේ ඉන්න සාදීන මන්ත්‍රීතුමා ඒකින්ද බැඳින්නේ ගහනවා නම් එහා පැත්තේ අපි පොදුවේ දන්න JVP එක ඔබතුමිය මුලාසනරට ඉන්න ඔබතුමියගේ පක්ෂයේ ඉන්න බැඳියාවෙන් ඉන්න ගහන හොඳට මම කැමතියි ඒකට ඒ වගේම අය තමයි ආණ්ඩුවෙත් ඉන්නවා මොකද නූතන පරම්පරාව විල්ලුව දේශපාලනේ අපි ගාව තිනවා ඒ දේශපාලන අනාගතේ රජ කරවන්න නෙවෙයි ඒ දේශපාලන තුරින් අපේ ජනතාව රජ කරවන්න ඕනි රටක් හදන්න ඕනි මොකද මේ ආණ්ඩුවෙත් විපක්ෂෙත් ඉන්න
කවුරුත් අම්මා
පප්පලා වෙලගම් මන්ත්‍රීතුමාගේ වගේ අපේ ගරු මන්ත්‍රීතුමේනි මන්ත්‍රීතුමාගේ වගේ හොරු නම් ඉන්නේ හොරු ටික නැතුව එතනින් එහාට ගිහිල්ලා දේශපාලනයට හොඳ මිනිස්සු එවන්න අපි එන්න ඕනේ නැහැ හොඳ කෙනෙක් එවන්න
බොහොම ස්තුතියි ගරු වෛද්‍ය සුදර්ශනී ෆර්නැන්ඩ පුල්ලේ මන්ත්‍රීතුමිය ඔබට විනාඩි 8ක කාලයක්
සභාපතිතුමියනේ මං හිතන්නේ අද ඉතාමත්ම වැදගත් මාතෘකාවක් ගැන පවත්වන විවාදයක් හරි කණගාටුවෙන් කතා කරන්න වෙන්නේ මොකද අපේ රටේ ඉතාමත්ම හොඳ සෞඛ්‍ය පද්ධතියක් කාලයක් තිස්සේ විවිධ රජයන් විසින් සහ ක්ෂේත්‍රයේ හිටපු සියලුම අයගේ කැපවීම මත අපිට දායාද කරගන්න හැකියාවක් ලැබුණා විශේෂයෙන්ම පර් කැපිටා කියන ඩොලර් 151ක් වගේ අඩු පිරිවැයකින් අපි ලෝකයේ දියුණුම රටවල ඇමරිකාවට එංගලන්තයට කිට්ටු අපේ දර්ශක තිබුණා ඒ ගැන මම පුන පුනා කියන්නේ මට කලින් කතා කරපු අපේ වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමත් කිව්වා ආයු අපේක්ෂකත් අපේක්ෂා බොහොම ඉහළ තියෙන රටක් අපි වේගයෙන් වයස්ගත වෙනවා අපි ආදායම දියුණු නොවුනාට අපි වේගයෙන් වයස්ගත වෙනවා අපි දෙවෙනි වෙන්නේ ජපානයටයි කොරියාවටයි දකුණු කොරියාවටයි හැබැයි ඉතාමත්ම කනගාටුදායක කාරණේ තමයි මේ ශක්තිමත් සෞඛ්‍ය පද්ධතිය අද කඩාවැටීමකට ලක් වෙන බව අපි පේනවා විශේෂයෙන්ම අපි දකිනවා ඇහි සුද කාච ඉවත් කරගන්න කාච ශල්‍ය කර්මවලට යන ජනතාව අද අන්ධභාවයට පත් වෙනවා මේ අපේ නිදා සෞඛ්‍ය සේවාව හරහා ලබා දෙන යාම් ප්‍රතිකාර නිසා අපි දකිනවා ප්‍රසූතිය 99%ක් ප්‍රසූතිය සිද්ධ වෙන්නේ රෝහල්වල හැබැයි ප්‍රසූතියේදී අපි දකිනවාද නව ජන්මය බිමට වැටිලා මිය යන අවාසනාවන්ත තත්ත්වයක්. ඒ වගේම අපි දකිනවා අසාමාන්‍ය ලෙස මරණ සිද්ධ වෙනවා විශේෂයෙන්ම ශල්‍ය කර්මවලට ඉදිරිපත් වෙලා සමහරට මේ පාවිච්චි කරන ප්‍රතිකාර නිසා විශේෂයෙන් පහුගිය කාලේ අපි දැක්ක ප්‍රොපොෆෝල් කියන ඒ නිර්වින්දන ඒ ඖෂධය නිසා 3 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. ඒ වගේම බියුපිවකේන් කියන ඖෂධය නිසා ශල්‍ය කර්ම කරගන්න ගිහිල්ලා 2 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තමයි විවිධ ප්‍රතිකාර ගන්න ගිහිල්ලා විවිධ අවස්ථාවල තරුණ අය මිය ගිහිලා තියෙනවා. අපිට මේකෙන් බැහැර වෙන්න බෑ. මේක සෞඛ්‍ය පද්ධතිය තුල සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි කෙටි කාලයක් තුල මෙවැනි මරණ, ඒ වගේම මෙවැනි අසාත්මිකතා, මෙවැනි රෝගීන්ගේ සංකූලතා වැඩි වෙච්ච යුගයක් අපි දැක්කේ නැහැ. මේකට ප්‍රධානම හේතුව හැටියට බොහෝ චෝදනාව තියෙන්නේ බාල ඖෂධ වර්ග ගෙන්වීම. ඒ වගේම තමයි කිසිම ප්‍රමිතියක් නැතිව NMR ආයතනයේ ලියාපදිංචි කරන්න නැතුව, ඉවැලුවෙක් කරන්න නැතුව හදිසි මිලදී ගැනීම හැටියට වේ ඔෆ් රෙජිස්ට්‍රේෂන් යටතේ ගෙනාපු ඖෂධ වලින් තමයි ජනතාවට මෙවැනි අවාසනාවන්ත ලෙස විවිධ සංකූලතා ඇති වෙන්න හේතුකාරක වෙලා තියෙන එක. ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක්. මොකද මේකේ අද ජනතාව බය වෙලා ඉන්නවා. නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්‍රතිකාර ගන්න ජනතාව තුළ විශ්වාසයක් නැහැ. ජනතාව තුළ විශාල ප්‍රශ්න රාශියක් එක්ක ඉන්නේ. අද රෝහල් වලට බෙහෙත් ගන්න ගියාම පොලිමේ ඉඳලා බෙහෙත් ගන්න ගියාම ඊට පස්සේ කියන ප්‍රතිකාර නැහැ කියලා මිනිස්සු පැය ගාණක් පොලිමේ රස්සයාදු වෙලා බෙහෙත් ගන්න බැරුව ආපහු එනවා. ඊළඟට out of pocket expense එක වැඩි වෙලා ප්‍රතිකාර ඖෂධ වල මිල 5 ගුණයකින් විතර වැඩි වෙලා අද ජනතාව ජීවත් වෙන්න ලොකු අරගලයක් කරනකොට අවාසනාවන්ත ලෙස මේ ජනතාවගේ ජීවිතයත් එක්ක ගැට ගැහිච්ච මේ ප්‍රශ්නය, මං හිතන්නේ අපිට මේ විශ්වාස භංගයක් තියලා විශ්වාස භංගේ දින්න කියලා අපිට සතුටු වෙන්න බෑ. සැබෑ පද්ධතියක් තියෙනවා. මේ සෞඛ්‍ය පද්ධතිය අද ලෙඩ වෙලා බලවත් ලෙස රෝගී වෙලා තියෙන නිසා මෙය ගොඩ ගැනීම ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි සියලු දෙනාගේම වගකීම. එහෙම නැත්නම් අපි අපේ රටේ ජනතාවට කරන්නේ ලොකු අසාධාරණයක්. අපි හැමෝම ප්‍රතිකාර ගන්න පද්ධතිය අපි මෙතෙක් කල බොහෝ ආයෝජන කරලා ඉන්වෙස්ට් කරලා ශක්තිමත් කරපු සෞඛ්‍ය පද්ධතියට තමයි මේ කලදසාව අද අයත් වෙලා තියෙන නිසා විශේෂයෙන්ම ලොකු චෝදනාවක් තියෙනවා මේ වේ ඔෆ් රෙජිස්ට්‍රේෂන් හරහා කිසිම ප්‍රමිතියෙන් බාලයි කියලා සහතික කරපු බෙහෙත් නිසා තමයි අද මේ ගැටලුව මතුවලා තියෙන්නේ. ඒ වගේම තමයි දැන් 2022 ඉඳලා අපි මේ ඖෂධ ගන්න උපකරණ ගන්න අපි අවුරුද්දකට එකමාරකට කලින් ඉඳන් පුරෝකථනය කරන්න ඕන ඊළඟ අවුරුද්දේ දෙක තුල අවශ්‍යතාවය. හැබැයි මේවැනි පුරෝකථනයක් නොකිරීම තුල, කලින් සැලසුම් නොකිරීම තුල මේවා හිතාමතා කරනවාද මම දන්නේ නැහැ. 2022 දී මේ පිළිබඳව NMR ආයතනයේම කියලා තියෙනවා කලින් පුරෝකථනය කරලා බෙහෙත් ගත්තේ නැත්නම් ෂෝටේජස් එන්න පුළුවන් කියලා SLMA ආයතනය කියලා තියෙනවා, විගණකාධිපතිතුමා කියලා තියෙනවා. මේ සියලුම දේවල්තියදී හදිසි මිලදී ගැනීම හරහා, වේ ඔෆ් රෙජිස්ට්‍රේෂන් හරහා තමුන්ට කැමති, ඒ කියන්නේ තරඟකාරීත්වයෙන් තොරව බාල ඖෂධ මෙරරට ගෙන්වීම නිසා තමයි මේ වින්නැහිය රටට වෙලා තියෙන්නේ කියන එක අපි මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි. ඒ නිසා අපි හැමෝගේම වගකීමක් තියෙනවා මේ සෞඛ්‍ය පද්ධතිය ආරක්ෂා කරන්න. මේ NMR ආයතනයේ කොන්ද කඩන්න එපා. දැන් මෙවැනි සිදුවීම් අතීතයේත් වෙලා තියෙනවා. හැබැයි මෙවැනි කෙටි කාලයක් තුළ මෙපමණ වාර්තා වෙලා ඉතිහාසයේ සිද්ධ වෙලා නැහැ. ඒ නිසා මේවට විධිමත් විදියට පරීක්ෂණ කිරීම වැදගත් වෙනවා. අපි මමත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරපු කෙනෙක්. මේ රටේ මාතෘ මරණයක් සිදුවෙන හැම අවස්ථාවකදීම ස්වාධීන පරීක්ෂණ හැම මරණයක් වෙනුවෙන්ම කරනවා. ඒ කාලේ සෞඛ්‍ය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් තමයි මේ විමර්ශන කෙරුණේ. මේ කරන්නේ පද්ධතියේ තියෙන අඩුපාඩු ටික හොයන්න. පද්ධතියේ තියෙන අඩුපාඩු ටික හෙව්වොත් තමයි ඒවා නිවැරදි කරගන්න අපිට හැකියාව ලැබෙන්නේ. එහෙම පද්ධතියේ තියෙන වැරදි අඳුනාගත්තොත් තමයි හෙට දවසේ මාතෘ මරණයක් වෙන එක අපිට වළක්වා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි අද මෙහෙම මරණයක් වුණාම සෞඛ්‍ය අමාත්‍යතුමා මොකද කියන්නේ? ඒක කරුමේ කියනවා. ඒ නිසා තමයි අවමංගල්‍ය ශාලා මේ රෝහල් වලට එහා පැත්තේ තියෙනවා කියලා කියනවා. එහෙම කියන්න සෞඛ්‍ය ඇමතිවරයෙක් ඕනේ අපිට. ඒ ඉතාමත්ම
අවශ්‍ය.
ඒ වගේම තමයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිතුමා කියනවා කිසා ගෞතමගේ කතාව, ඒ කතා කියන්න සභාපතිවරයෙක්වත් කරන්න ඕනේ. ඒ නිසා මේක අපි සුළුෙන් තැකිය යුතු ප්‍රශ්නයක් නෙමෙයි. අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය අද හොඳටම ලෙඩ වෙලා ඒ ඖෂධ එක පැත්තකින් ඖෂධ හිඟයක් තියෙනවා, උපකරණවල හිඟයක් තියෙනවා, ශල්‍යකර්ම වලට විශාල දිග වේටින් ලිස්ට් එකක් තියෙනවා, ශල්‍යකර්ම වලට යන්න මිනිස්සුන්ගේ බයක් අද ඇති වෙලා තියෙනවා. ඒකට අමතරව අද මානව සම්පතේ විශාල හිඟයක් අපි දකිනවා. අද මම පුවත්පතේ කියෙව්වා, මට එක එක පුවත්පත්වල කියවන්න දැන් වෙලාවක් නැහැ, කාලය කෙටි නිසා. අනුරාධපුර රෝහලේ ළමා රෝග පිළිබඳ මහාචාර්ය ඒකකය විශේෂඥ වෛද්‍යවරු තිදෙනෙක් නොමැති නිසා වහලා දාලා. එතකොට රාජරට විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙන දරුවන්ගේ අනාගතය කොහොමද? මේ රටේ අනාගතයේ බිහි වෙන වෛද්‍යවරු මොවුන්ට මහාචාර්ය ඒකකේ පුහුණුව ලැබෙන්නේ නැත්නම් අපි හෙට දවසේ කොහොමද ගුණාත්මක වෛද්‍යවරයෙක් බිහි කරන්නේ? තව සමහර රෝහල් වැහිලා තියෙනවා. අද විශේෂඥ වෛද්‍යවරු හෙද කාර්යමණ්ඩලයේ අතුරු අය විදේශගත වෙනවා. මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක මේවට අපි ස්ථීරසාර විසඳුම් දෙන්න ඕන. මේක නවත්තන්න රජයේ මැදිහත් වෙන්න ඕන. නැතුව යන අයට විවේචනය කරලා විවිධ මඩ ප්‍රහාර එල්ල කරනක නෙමෙයි, ඇයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ කියන එක බලලා අපි විසඳුම් හොයන්න ඕන. ඒ වගේම තමයි මේ ඖෂධ මිලදී ගැනීමේදී මේ ඩිජිටල්කරණය කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මේ ඩිජිටල් කිරීම හරහා නව තාක්ෂණය හරහා හැමෝටම චාන්ස් එකක් හම්බෙනවා ඒ ඖෂධ සඳහා තරඟ කරන්න. එතකොට තරඟකාරීත්වයක් ඇති වුණත් හොඳ ගුණාත්මක බෙහෙත් අපිට අඩු මුදලට ලබා දීමේ හැකියාවක් තියෙනවා. අපි කතා කරනවා අපේ සෞඛ්‍ය දර්ශක ඇමරිකාවට කිට්ටුයි කියලා. හැබැයි ඇමරිකාව එක ඖෂධයක් ගුණාත්මක නැහැ කියලා අඳුනාගත්තොත් ඒ කම්පැනි එකම බ්ලැක් ලිස්ට් කරනවා. අද එහෙම වෙලා ඒ බැච් එක විතරයි විත්ඩ්‍රෝ කරලා තියෙන්නේ. කම්පැනිය තවත් බේත් ගේනවා. මේ කම්පැනිය සමහර කම්පැනි වල විතරයි මුදල් ලැබෙන්නේ, අනිත් කම්පැනි වල මුදල් ගෙවන්නේ නැහැ. මොකද සෞඛ්‍ය ඇමතුමා එක්ක මේ නිලධාරි සමහරක් එක්ක හොඳ කම්පැනි වලට මුදල් ටික ගෙවනවා, අනිත් අයට ගෙවෙන්නේ නැහැ. ඒ නිසා මේ මාෆියාව මේ වැරද අපි නිවැරදි කරගත්තේ නැත්නම් අපේ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීම ඉතාමත් මතලඟයි කියන මතක් කිරීම කරමින් මම නිද.
ගෝමි ස්තුති.